සංඛ්‍යායි කියනකොට තමන්ගේ අවබෝධය අනුව තමන් දන්න දේ හිතන්න. තමන් ඇස කියලා හිතන්නේ මොකද්ද? ඒකේ අනිත්‍ය කියන්නේ මොකද්ද? ඇති වෙන හැටි, නිරුද්ධ වෙන හැටි. නේද? ඒකේක අවබෝධ මට්ටමේ ඉන්න අයට ඒක මට්ටමේ මෙනෙහි කරන්න
පුළුවන්.
ඒක නීතියක් නෑ මේ විදිහටම මේක බලන්න කියන එක. අනිත්‍ය කියන එක Taman තේරුම් අරන් ඉන්නේ කොහොමද? ඒ මට්ටමේ මෙනෙහි කරන්නේ. ඒක එක්කෙනා දකින මට්ටම වෙනස් වෙනවා.
එතකොට අපිට ඇස් දෙක පියාගත්තාම එතන ඇහැ කියන ආයතනේ උපදින්නේ නෑනේ. අපිට උපදින්නේ එතන එහෙම ස්වාමීන් වහන්සේ.
ආ ඒක දැන් එහෙන් බලාගෙන සරගෙන මෙනෙහි කිරීමට වඩා එතෙන්දි දැන් ස්පියාගෙන ඇහැගෙන මෙනෙහි කර කර ඉන්නත් පුළුවන්. ඒකට ඇහැ මතක් කරනවා. ඇහැ කියන්නේ මොකක්ද? දැන් Taman ඇහැ කියලා අදහස් කරන්නේ මොකද්ද? ඒ ඇහැ අනිත්‍යයි නේද? අනිත්‍ය වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට මේ හේතුන් හින්දා හට ගන්නවා. මේ හේතුන් නැති වෙනකොට නිරුද්ධයි.
ඒ
විමර්ශනය කරන්නේ. ඒකේ තව විදිහක් තමයි ඇහැ අරගෙන රූපයක් දකිනකොට ඇහැගෙන මෙනෙහි කරන්නේ.
ඒක තමයි
මේ. ඒ සාමාන්‍ය ජීවිතයේදී නිකන් ওই වට පිට බල බල ඉන්න ගමන් මෙනෙහි කරන්න පුළුවන්. ඒකට උදව්වක් වෙන්න දැන් අවබෝධය වැඩි කරගන්න තමයි අපි ස්පියාගෙන මොකද්ද මේ කියන්නේ කියන එක හිතන්නේ අපි මෙනෙහි කරන්නේ. නේද? ඇහැ කියන්නේ මොකද්ද කියලා හිතන්නේ. ඒකට අවස්ථාව තමයි ඇහැ පියාගෙන කරන්නේ. එතකොටත් දැන් තමන්ට කැමති නම් අර ඇහි දකින වෙලාවක් මෙනෙහි කරන්න පුළුවන්. ඇහැ පියාගෙන. නේද? කලින් ඇහැ පාවිච්චි කරපු වෙලාවක් මෙනෙහි කරලා මෙතෙන්දි මොකද්ද ඇහැ හටගත්තේ කොහොමද නිරුද්ධ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් තමන්ගේ මාංශ ඇහැට සිහිය යොමු කරලා ඒ පියා හටගත්තේ කොහොමද නිරුද්ධ වෙන්නේ කොහොමද වෙනස් වෙන්නේ කොහොමද ඒවත් මෙනෙහි කරන්න පුළුවන්. මම බෑයි කියලා එකක් නැහැ. ඒක වෙලාවේදී Tamanට කැමති විදිහට ඒක මෙනෙහි කරගෙන යන්න. ඒ මෙනෙහි කිරීම භාවනාවක්
වෙනවා. අවබෝධ කරගන්න
මෙනෙහි. ඒක අවබෝධයේ දැන් එක්කෙනාට එක එක මට්ටමේ අවබෝධනේ තියෙනවා. ඒ Tamanට අවබෝධය තියෙන මට්ටමින් ඒක මෙනෙහි කරගන්න. ඒක ඒ මට්ටම අවබෝධ වෙනකොට ඊට ගැඹුරු මට්ටමක් ඊළඟට තේරෙනවා. ඒකට ඒක මෙනෙහි කරනවා. එහෙම එහෙම යනවා.
තවත් එක සුදුමයි. දැන් එතකොට අර ස්වාමීන් වහන්සේම කියනකොට එතකොට හොඳ සමාධියක් ඇවිල්ලා ඊට පස්සේ හුස්ම ගන්නවා. කයට හිත
යනවා.
කය ඉපදීම මේ කටක සම්පන්නව එතන පැහැදිලිව එතකොට දකින්න.
කය දකින්න පුළුවන් නම් කය දකින්න එක තමයි මම කියන්නේ. මාංශය හැකියන්නේ කය කොටසක්. ඒක මෙනෙහි කරන්න පුළුවන්. ඒක වරදක් නෑ. හ්ම්. එන්න නැත්තම් මේ
ආසස ප්‍රාසස කියන එක ආයතනයක්
කියන එක. ඇස වගේ. ඔව් දැන් කයේ ඕන ආයතනයක් කරන්න මෙහි කරන්න පුළුවන්. දැන් ඇහැ කිව්වට ඇහැ විතරක් නෙමෙයි ඒක කන මෙහි කරන්න පුළුවන්. ආසය, දිව, කය නේද? ඒ අනිත් ආයතනත් මෙහි කරන්න පුළුවන්. ඒක අපිට දැන් හුස්ම ගැන බලාගෙන හුස්මේ දැනෙන්නේ මේ ආමේ කාය ස්පර්ශයක් දැනෙනවා. කාය ආයතන මෙනෙහි කරනවා. රිදෙනවා නම් කකුල රිදෙනවා නම් මේ වේදනාව. මේ කයෙන් කාය ස්පර්ශයෙන් නිසා හටගත්තු වේදනාව. නේද? ඒකත් අනිත්‍යයි.
පටිච්ච
සමුප්පන්නයි. නැත්නම් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ මේ හේතු ප්‍රත්‍යයෙන් වෙනකොට නිරුද්ධයි. ඒ කාය ආයේ දැනෙන්නේ ඒ හේතු ආය ආයේ දැන හින්දා. ඒ ස්පර්ශය ආය ආයේ හට ගන්නවා. දැන් මේ මොහොතේ වේදනාවක් දැනෙනවා ඒ මොහොතේ ස්පර්ශයෙන්. ආයේ වේදනාවක් දැනෙනවා කියන්නේ ආපහු ඒ වගේම තව හේතු වේදිලා ස්පර්ශයක්. ආය ස්පර්ශයෙන් වේදනාවක්. ස්පර්ශයෙන් වේදනාවක්. ස්පර්ශයෙන් වේදනාවක්. ඒක ස්පර්ශය කියනකොට මොන ආයතනද කියලා දැනතිනම් හිතලා මේ ආයතනෙත් අනික්කිය. කාය ස්පර්ශයක් නිසා නම් වේදනාව රිදීමක් නම් එන්නේ මේ කාය ආයතනේ හටගත්තා එකක් වෙනස් වෙනවා. එකක් හේතු වෙනකොට තියෙනවා, හේතු නැති වෙනකොට නෑ. ඒ නිසා ඇති වෙන ඵලයක්. ඒ හේතුන් නියදෙනකොට
ඇති
වෙන ඵලයක්. වේදනාව කියන්නේ හැම තිස්සෙම ඵලයක්. නේද? හේතුන්ගෙන් පටිච්ච සමුප්පන්නන ධර්මතාවය. පටිච්ච සමුප්පන්න. නේද? පටිච්ච සමුප්පන්න කියන්නේ මොකක්ද? හේතුන් නිසා උපන්න. හේතුන්ගෙන්ම පැන නැහැ. නේද? හේතුන් නිසාම විද්‍යමාන වෙන ධර්මතාවය. හේතුන් ටික යෙදෙන නිසාම විද්‍යමාන වෙන ධර්මතාවයයි පටිච්ච සමුප්පන්නයි. දැන් අපි පටිච්ච සමුප්පන්න නොවුනනම් එහෙම දැන් මන වේදනාව තියෙනකොට වේදනාව වෙනම තියෙනවා. හේතු ගැන කතා කරමු. නේද? දැන් එහෙම වෙනම තියෙන්න පුළුවන් එකක් නෙමෙයි. වේදනාව ඉන්න හේතු ටික යෙදිලා තියෙන හින්දාමයි වේදනාව දැනෙන්නේ. නේද? ඒ හේතු නොයදුනො වේදනාව කියලා දෙයක් නැහැ. අයත් නේද? අයත්. ඒ කායත හේතු වේදනාව නම් ඉතින් ඒ විදිහට ඉස්සත හැටි. වේදනාව තියෙන කාය තියෙනවා, වේදනාව නැත්නම් කාය නැහැ. ඒ තමන් දකින හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය කියන්නේ මොනවද? මොන හේතු ප්‍රත්‍ය? හටගන්න දේවල් නේ, හටගන්න ඒවා ඵල.
ඵල.
හේතු ප්‍රත්‍ය කියන්නේ මොනවද? ඵලයක් හටගන්න උදව්
වෙනවා.
පාඩම් කරගත්තු වචන වලින් නිදිලා අදහස ගන්න. දැන් ඵලයක් හටගන්න උදව් වෙන දේවල් ටිකක් තියෙනවා නේද? ඒ තමයි ප්‍රත්‍ය වෙන දේවල් කියන්නේ. නේද? උපකාර උදව් වෙන. අන්න ඒක තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. හේතු කියන්නේ අපිට ප්‍රධානම තේරෙන්නේ. මේව තමයි ප්‍රධාන එක්කෙනා මෙයා. නේද? දැන් දැකීමට නම් ප්‍රධාන වෙන්නේ කවුද?
ඇස.
දැන් දැකීම කියන ඵලය ගත්තොත් දැකීමේ සිද්ධිය කියන්නේ ඵලයක්නේ. හේතුන්ගෙන් තොර දෙයක් නෙවෙයිනේ. දැකීම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවය. ඒක දැකීමට ප්‍රධාන හේතුව අපිට ඇහැ කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ ඇහැ විතරක් තිබුණ පළියට පේනවා කියන්නේ. නේද? සවුද වෙන ජාති ගොඩක් තියෙනවා පේනවා. ඒ කියන්නේ ආධාර වෙන ප්‍රත්‍ය වෙන කරුණු ගොඩක් යෙදිලා තමයි පෙනීමේ සිද්ධිය වෙන්නේ. ඒ වුණාට අපිට මුල් වෙලා පේන්නේ ප්‍රධාන වෙලා පේන ප්‍රත්‍ය ටික තියෙනවානේ ආධාර වෙන දේවල්. ඒවා අපි හේතු කියලා ගන්නවා. හරියට අර ගහක මුදුන් මුල වගේ.
තේ
මුදුන් මුලෙන් විතරද ගහක් හැදෙන්නේ? නෑ. තව උදව් වෙන ගොඩාක් යාදි තියෙනවා. ඒනට අපි හේතුව ඒක කියලා කියනවා. ඒ අපිට ඒ කතා කරන වෙලාවේදී වැදගත්ම කියලා හිතන එකට හේතුව කියනවා. ඒකෙන් කියන්නේ ඒක විතරයි උදව් උනේ. තව උදව් වෙන දේවල් තියෙනවා නේද? දැන් ගහක් හැදෙන්න මුල විතරක් තිබුණාට ගහ හැදෙන්න පුළුවන්ද? නෑ. වතුර දෙන්න ඕන, පොර දෙන්න ඕන. නේද? ඔයගේ ඒ වගේ ගොඩක් උදව් වෙන ආලෝකේ නේද? ඒවා ඕන වෙන ඒවා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අපි කතා කරන වෙලාවේදී අපිට වැදගත් වෙන දේ තමයි අපි හේතුව කරගන්නේ. හ්ම්? ඒ ප්‍රත්‍ය වලින් වැදගත් දේවා. ඒකට දැන් දැකීමේ සිද්ධියට ප්‍රධානම වෙනවා ඇහැ. මොකද ඇහැක් නැතුව දැකීමක් ගැන කතා කරන්න බෑ. නේද? ඇහැක් තිබුණ නැත්නම් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ මූලික හේතුව නැත්නම් ප්‍රධාන හේතුව අපි නිකන් ඒ කියන්නේ උදව් වෙන දේවල් වලින් ප්‍රධානියට හේතු කියලා කියනවා. ඒක ප්‍රත්‍යක්ම තමයි. නැත්නම් ආධාර වෙන දෙයක්ම තමයි. අපිට පේනවා නම් මෙයා තමයි ගොඩක් අත්‍යවශ්‍ය මූලික වෙන්නේ. ඈ ඒකට හේතු කියනවා. ඒකට හේතු ප්‍රත්‍ය කියන එකේ තේරුම තමයි ඒ උපකාර වෙන නැත්නම් ආධාර වෙන උදව් වෙන දේවල් ටික. හරි. ඒ කරුණ ටික. උදව් වෙන කරුණ. මොනකටද උදව් වෙන්නේ? ඵලය. ඵලය හට ගන්න උදව් වෙන ආධාර වෙන උපකාර වෙන දේවල් ටිකට අපි කියනවා හේතු ප්‍රතික්‍රියාව. එතකොට ඒ ටික නිසා තමයි ඵලයක් ගැන කතා කරන්න තියෙන්නේ. නේද? ඒ හේතු ප්‍රත්‍ය නැත්නම් ඵලය පිහිටන්නේ නැහැ. හරියට ඇහක් නැත්නම් දැකීමක් පිහිටන්නේ නැහැ. දැකීමක් ගැන කතා කරන්න බෑ ඇහක් නැති තැන. නේද? ඇහකින්තරව දැකීමක් ගැන කතා කරන්න පුළුවන්. බෑ. හරි. ඒ වගේ තමයි ඒ දැකීමට උදව් වෙන්න අපිට මූලිකව අඳුර ගන්න පුළුවන් උදව් වෙන කීප දෙනෙක් ඉන්නවා. කවුද? ඇහැයි රූපයයි හිත නැත්නම් චක්කු විඤ්ඤාණය. ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය. ඈ හටගත්තු තැනකමයි දැකීම. ඒක හටගෙන නැත්නම් දැකීමක් සිද්ධ වෙන විදිහ නැහැ. ඇහැක් නැත්නම් දැකීමක් වෙන්න විදිහ නැහැ. අර අරමුණු කරන රූපයක් නැත්නම් දැකීමක් වෙන්න විදිහ නැහැ. මොකද්ද දකින්නේ? නේ? දකින්න දෙන්නේ. ඊළඟට ඒ බව දැනගන්න විඥානය හටගත්තේ නැත්නම් ඇහැයි රූපේ තිබුණට වඩා විඥානය හටගත්තේ. නේ? දැන් මැරිච්ච කෙනෙක්ගේ සමහර විට ඇස් ඇරිලා තියෙනවා. ඈ එතකොට ඇහැ ඉදිරි පිට රූප තියෙනවා නේද? ඈ ඒ කියන්නේ ඇගේ අර දැන් ඔපේ තියෙනවා නම් කණ්ණාඩිය වගේ ඒකේ ප්‍රතිබිම්බය හැදෙනවා. එයාට දැකීම වෙනවද? මැරිච්ච කෙනෙක් නෑ. ඇයි? සිත පහළ වෙන්නේ නෑ. විඥාණය පහළ වෙන්නේ නෑ. ඇහැ රූපේ තිබුණ පළියටම දැකීම වෙන්නේ නැහැ. ඈ අපි හිතන්නේ නැහැ. නේද? දැන් අපි හිතන්නේ නැහැ ඇහැ මේ වගේ කියලා. දැන් බොනික් එකේ ඇහැක් තියෙනවා. ඇහැ ඉදිරි පිට රූපක් තියෙනවා. පෙනීම සිද්ධ වෙනවද? නැහැ. ඇයි? විඤ්ඤාණය. අපිට හිතා ගන්න පුළුවන් ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා ඒ දකින්නේ. එතකොට ඇහක් තියනවා කියන එකට තේරුමක් තියනවද දකින්න නැත්තම්? නැහැ. රූප තියනවායි කියන එකට තේරුමක් තියනවද දකින්න නැත්තම්? අපි දැක්කේ නැත්තම් කොහොමද රූප තියනවා කියලා කියන්නේ? ඈ? රූප තියනවා කියලා දැනගන්න නම් දකින්නේ වෙන්නවා. නැත්තම් රූප තියනවා කියලා දන්නේ නැහැ. ඇහෙන් විතරනේ රූප පේන්නේ නේද? ඇහැට පුළුවන් ශබ්ද දකින්න බෑ. ශබ්ද දැනගන්න නම් කන ඉපදිලා තියෙන්න ඕන. කන විතරක් තිබුණට ශබ්ද තිබුණට දැනගන්න විදිහක් නැහැ. විඥාණය හටගත්තේ නැත්තම් සිත පහළ වුණ නැත්තම් නේද? ශබ්ද අහන්න පිටක් පහළ වුණ නැත්තම් කනේ ශබ්ද වැදුනට ඒව දන්නේ නැහැ. හරි. දැන් මේ මොහොතේ ගත්තත් ශබ්ද කොච්චර තියෙනවද වට පිට? ඒ ඔක්කොම ඇහෙනවද? නෑ. ඒව ඇහෙන්න හිත් පහළ වෙලා නෑ. හැබැයි කනේ වදින්නේ නැද්ද ඔය? අපි අවධානය යොමු කළොත් විතරද කනේ ශබ්ද වදින්නේ? මේ මස් වලින් හැදිලා තියෙන කනේ ශබ්ද වදින්නේ නැද්ද? වදිනවා. හැබැයි මස් වලින් හැදිලා තියෙන එකට අපි කන කියලා කිව්වට ඇහෙන්නේ නැත්නම් එතෙන්දී කනක් කියලා කියන්න බෑ නේද? ඒ හරියට බොනික් එකේදී කනක් වගේ. ශබ්ද වදිනවා ඒක. ඇහෙන්නේ නැයි. හිත පහළ වෙන්නේ. අපේ බොනික් එකේ වගේ කනක් තියෙනවා. අපි කන කියලා කියනවා. නේද? හැබැයි අපේ විඤ්ඤාණය පහළ වෙන්නේ නැති වෙලාවක ඒක අර බොනික්කගේ කන වගේ තමයි. ඒකට ඇත්ත කනක් කියලා කියන්න බෑ. ශබ්ද වැහුණා වැදුනට ඇහෙන්නේ. ඇහෙන්නේ නැත්නම් කනක් තියනවා කියන එකට තේරුමක් නැහැ. නේද? අපි නමට කිව්වට, එතන අපි හිතාගෙන ඉන්න එක කිව්වට අර්ථයෙන් ඒක අර ඇසීම ක්‍රියාව කරන සිද්ධියක් වෙන්නේ නැහැ. සෝතායතනය බවට පත් වෙලා නැහැ. නේද? එතකොට හිතන්න අර එළියේ ඉන්න බෝනික් එකේ කනක් වගේ විදියට. නැත්නම් බෝනික් එකේ නාසයක් වගේ. අපේ නාසය ගඳ සුවඳ බලන්නේ නැති වෙලාවට විඥානය පහළ වෙන්නේ නැති වෙලාවට නේද? ඒක අර නමට කියනවා මිසක් අර්ථයෙන් නාසයේ කෘත්‍යයෙන් නැත්නම් නාසය කරන ක්‍රියාවෙන් ඒ අර්ථෙන් ඒ ගහන ආයතනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගහන ආයතනය පහළ වෙලා නැහැ. ගන්ධ සුවඳ දැනීමක් වෙන්නේ නැති වෙලාව. සද්ද ඇහෙන්නේ නැති වෙලාවක සෝතායතනයක් පහළ වෙලා නැහැ. සෝතායතනේ පහළ වෙලා නම් ඇසීමක් තියෙන්න ඕන. හරි? චක්ඛායතනේ පහළ වෙලා නම් දැකීමක් තියෙන්න ඕන. දැකීමක් තියෙන හින්දා තමයි ඒකට චක්ඛායතනේ කියන්නේ. දැන් මොකද දැකීමේ කෘත්‍ය කරන හින්දා දැකීමේ ක්‍රියාව කරන අර්ථයෙන් තමයි මේ චක්කායතන කියලා නමක් දෙන්නේ. හරි? දැන් දැකීමක් වෙන්නේ නැති තැනක අපි කියනවාද චක්කායතන තියනවා කියලා? නෑ, ඒකට තේරුමක් නෑ නේ. කියන්න පුළුවන් කාට හරි. කිව්වට ඒකේ අර්ථය. මේ ඕන දෙයක් කියන්න පුළුවන් නේ වගේ. දැන් මම ඇහක් නෑ කිව්වට ඇහක් තියනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. කිව්වට එතන දැකීම සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කියන කතාවේ අර්ථයක් නැහැ නේද? හරියට බෝනික්කගේ ඇහක් තියනවා කියනවා වගේ තමයි. තේින්නේ නැහැ ඇහක් තියෙන්නේ. ඒ ඇහක් තියනවා කියලා හිතාගත්තා විතරයි නේ. ඇහි අර්ථයෙන් ඇහ කරන කෘත්‍යයෙන් ඇහක් වෙලා නැහැ. චක්කායතනය පහළ වෙලා නැහැ. කොහොමද මේ මාංශය හැදීනා කිව්ව පමණටම චක්ඛායතනය කියන එක පහළ වෙලා නැහැ. හරි? දැන් මාංශය හැ නැරුණ ගමන් කෙනෙක්ගෙත් මාංශය හැදීනවා. නැද්ද? මම මලමිණී ඇස් නැද්ද? තියෙනවා. ඒ වුණාට අපි ඒවට ඇස් කියලා කියනවා සමහර වෙලාවට. මැරිච් එක කෙනාගේ ඇස් ආසසෙන් ජීවය තියනකම් විතරනේ ඇහැ වැඩ කරන්නේ. ඒ කියන්නේ පිටක් පහළනේ දැකීම සිද්ධ කරන්න පුළුවන් පණ තියනකම්. ආස්වාසි උෂ්ණේ මේ පණ තියනකම් මේ ආයතන ක්‍රියා කරන්නේ. එතකොට ඔය එක වැඩ කරන්නේ නැත්නම් මේ කියන්නේ අපි හිත පහළ වෙන්නේ නැත්නම් ආයතනයක් කියලා කියන්නේද? ඔය එතෙන්දී අපි දන්නේ නැහැ මොන ආයතනෙද වැඩ කරන්නේ කියලා. මොකද එයාගේ හිත බලන්න බෑනේ. හිත වැඩ කරනවා. මේ හුස්ම ගන්නවා නේ. කියන්නේ ප්‍රාණය තියනවා කියන්නේ හිත වැඩ කරනවා කියන එක. ඔය එක තමයි. ඒ පණ තියනවා කියන එකනේ කියන්නේ. මැරිලා නැහැනේ. එතකොට එයාගේ ඒ වෙලාවේ කොයි ආයතනෙ වැඩ කරනවද කියන එක දකින්න බෑ. මොකද හිත මෙෂර් කරන්න නෑනේ උපකරණය. නේද? හිත මොකද්ද කරන්නේ කියලා බලන්න උපකරණයක් නෑනේ. උපකරණ වලට අහු වෙන්නේ නෑ හිත. විඥානේ අහු වෙන්නේ නෑ උපකරණ වලට. නේද? හොඳ වෙලාවට නැත්තම් ඔයගොල්ලෝ ඔය ලහම හිතියට හිතන ටික ඔක්කොම දන්නවා. ඔව් හොඳට ලස්සනට hina වෙලා ඉන්න හිතෙන් බැන බැන ඉන්නවා. හිත බලන්න පුළුවන් වුණා නම් එහෙම කොහොම වෙයි කියන්නේ මේ දෙහිත අහු වෙන උපකරණයක් තාම හදලා නැහැ. මේ වෙලාවේ මොන හිතද පහළ වෙන්නේ වැඩි. ඒක බලන්න විදිහක් තියෙනවා. හිත දියුණු කරගෙන ඉර්ධි බලයක් ලැබුවොත් පරචිත්ත විඥාන ඥානය කියන ඥානය උපදගත්තු බලන්න. ඉතින් මේ දැන් ඔය දැකීම කියන සිද්ධිය වෙන්නේ නැත්නම් අපි කොච්චර කිව්වත් ඔතන හැක් තියනවා කියලා ඒකේ තේරුමක් නැහැ නේද? පැහැදිලිද මේ කියන්නේ? මේ කියන්නේ චක්කායතනය කියන එක හට අරන් නැහැ. දැකීම වෙන්නේ. දැකීම සිද්ධ වෙනකොට තමයි චක්කායතනය හටගෙන තියෙන්නේ. හරි? එතකොට දැකීම සිද්ධ වෙන මොහොත කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන කියන මොහොත. ගත කියන්නේ චක්කුංච පටිච්ච රූපේච සයි රූපයි තියෙන කොට කියන එක ඔය කියන්නේ. ඒ පාළියේ තියෙන සම්බන්ධය නේ. පටිච්ච කියන්නේ ඔතන මොකද්ද? පටිච්ච කියන්නේ මොකද්ද? නිසා කියන එක. ඒ දෙක වදිනා නෙමෙයි. ප්‍රත්‍ය වේදන්න දැන්. ඇහැයි රූපයයි කියලා අපි පුරුද්දට කිව්වට ඇත්තම පාළි වචනේ තේරුම රූපේ කියනකොට බහුවචන. ඒක වචන නෙවෙයි. චක්කුන් කියන්නේ ඒක වචන. ඇහැයි රූපයි. නිසා ඔන්න උපදීන පටිච්ච සම්පන්න. මොකද චක්කු විඤ්ඤාණ. දැන් පටිච්ච සමුප්පන්න කියනකොට තේරුම් ගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. මම අර පැහැදිලි කළේ ඉමස්මින් සති ඉදම් හෝති කිව්වා නේද? මොකක්ද ඒ කියන්නේ? මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා. මේ දේ කියන්නේ හේතුවට, ඊට පස්සේ මේ දේ කියන්නේ ඵලය. හේතු තියෙනකොට ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා. හේතුව තියෙනකොට ඵලය තියෙනවා. අනන පටිච්ච සම්පන්නයේ පච්චය කියන එක. මේ දේ තියෙනකොට මේ දේ තියෙනවා. ඒ කියන්නේ හේතුව තියෙනකොට ඵලය තියෙනවා පච්චය. පටිච්ච සම්පන්න කියන එකේ තේරුම් ගන්න හේතු තියෙනකොට ඵලය විද්‍යමාන වෙනවා. ඒ කියන්නේ අපට හේතු ගැන විතරක් කතා කරන්න බෑ ඵලය නැතුව, ඵලය ගැන විතරක් කතා කරන්න බෑ හේතු නැතුව. ඉනස්මේ සති ඉදං හෝති. හේතු තියෙනකොට ඵලය තියෙනවා. දැන් අපි ඵලය ගැන විතරක් කතා කරනවා නම් හේතු නැතුව, එතකොට ඵලයට වෙනම පවතින්න පුළුවන් නේද? හේතු නැතුව ඵලයට පවතින්න පුළුවන්. දැන් එහෙම බෑ. පටිච්ච සමුප්පන්න කියනකොට, පච්චය කියනකොට හේතු යෙදෙන තාක්කල් විතරයි ඵලයක් ගැන කතා කරන්න පුළුවන්. පැහැදිලිද? හේතු යෙදී තියෙන තාක්කල් විතරයි ඵලයක් ගැන කතා කරන්න පුළුවන්. හේතු යෙදී නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බැ. ඒ කියන්නේ මම දැන් හේතු ප්‍රත්‍ය වෙන ටික ඔක්කොම තියනවා නම් ඵලය අනිවාර්යෙන් තියෙනවා. අර ප්‍රත්‍ය එකක් හරි අඩු නම් ඵලය නැහැ. එහෙම දෙයක් තියෙනවා. දැන් යම් කිසි ඵලයකට ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා නේ, ආධාර වෙන දේවල් නේද? ඒ වයින් එකක් හරි අඩු වුණත් ඵලය නැහැ. හරි? ඵලය ඇති වෙන්න අවශ්‍ය හේතු ප්‍රත්‍ය ටික කොම තියෙනවා නම් අනිවාර්යයෙන් ඵලය තියෙනවා. පැහැදිලිද මේ කියන්නේ? අපි ඔය පැහැදිලි කරගන්න උපමාවක් ගත්තොත් මොකක් හරි දැන් පහන් දැල්ල ගන්න. දැන් පහන් දැල්ල තියෙනකොට ඒකේ ආලෝකයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, රසණයක් තියෙනවා නේද? දැන් ආලෝකේ තියෙන්න පුළුවන්ද දැල්ල නැතුව? බැ. දැල්ල ප්‍රත්‍යයෙන් තමයි ආලෝකේ තියෙන්නේ. දැල්ල හේතුව ආලෝකේ ඵලය. එතකොට බලන්න ඉමස්මින් සති ඉදං හොති. දැල්ල තියෙනකොට ආලෝකේ තියෙනවා. දැල්ල නැත්තම් ආලෝකේ නැහැ. එහෙම නැත්තම් දැල්ල තියෙනකොට ඒකේ වර්ණයක් තියෙනවා. කහපාට දැල්ලක් කියලා හිතන්න. එතකොට කහපාට තියෙන්නේ දැල්ල තියෙනකොට. නේද? දැල්ල නැත්තම් කහපාට තියෙනවද?
නැහැ.
පේනවද හේතු ප්‍රත්‍ය? දැල්ල තියෙන තාක් කල් විතරයි අපිට කහපාට ගැන කතා කරන්න පුළුවන්. ආලෝකය ගැන කතා කරන්න පුළුවන්. ඒකෙන් එන යම් කිසි රස්නයක් තියෙනා නම් ඒ ගැන කතා කරන්න පුළුවන්. නේද? දැන් අපිට මේ ආලෝකය වෙන් කරලා ආ දැල්ල නිවලා ගියාට පස්සේ ආලෝකය තියා ගන්න පුළුවන්. දැන් මෙහෙමයි. දැන් ඒ මොහොතේ දැල්ල පත්තු වෙන තෙල් ටිකත් එතන ප්‍රත්‍ය වේද. ඒ මොහොතේ තෙල් ටික. අර පානේ තියෙන තෙල් ටික නෙමෙයි. ඒ මොහොතේ දැවෙන තෙල් ටිකක් තියෙනවා. ඒ නිසායි දැල්ල පවතින්නේ. නේද? දැන් ඒ මොහොතේ එකට උදව් වෙන තිරය පිච්චෙන ටික අර දිගට තියෙන තිරේ නෙමෙයි. ඒ මොහොතේ පත්තු වෙන කොටස තියෙනවා. ඒ මොහොතේ තෙල් ටිකක් එක්ක. අන්න ඒ ටික තමයි එතෙන්දි පත්තු වෙලා. ඒ ක්ෂණිකව ඒ ක්ෂණයේ දැවෙන තෙල් ටිකයි ඒ ක්ෂණයේ දැවෙන තිරයේ කොටසයි. තව අපි හිතමු ඔක්සිජන් ටිකක් ඕන වුණා නම් ඒ මොහොතේකට ඒ ටික එකට අවශ්‍ය උෂ්ණත්වය මොන හරි ඕන වුණා නම් ඔය වගේ තමන්ට තව හොයාගන්න පුළුවන් ප්‍රත්‍ය උදව් වෙන. එතකොට ඒ ප්‍රත්‍ය යෙදිලා තියෙන හින්දාමයි ඒ මොහොතේ දැල්ල කියන ස්වභාවය පවතින්නේ. හරි. ඉමස්මින් සති ඉදං හෝති. මේ දෙය තියනා නම් මේ දෙය තියෙනවා. ඒ ප්‍රත්‍ය එකක් හරි අඩු වුණොත් දැල්ල නැහැ. ඉමස්මින් අසති ඉදං න හෝති. මේ දෙය නැත්තම් මේ දෙය ගැන කතා කරන්න බෑ. ඵලයක් ගැන කතා කරන්න බෑ. ඒක තමයි නිරෝධා කියන පැත්ත. දැන් පච්චයා කියන පැත්ත ඉමස්මින් සති ඉදං හෝති. නිරෝධා ඔකේ අනිත් පැත්ත. ඉමස්මින් අසති මේ දෙය නැත්තම් මේ දෙය ගැන කතා කරන්න බෑ. ඵලය ගැන කතා කරන්න බෑ. ප්‍රත්‍ය නැවෙදෙනවා නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඔය පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ ඒ විදිහට තේරුම් ගන්න. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් ගෙම්මයි විද්‍යමාන වෙන්නේ ඵලය. ඒ විදිහට හිතන්න. හේතු ප්‍රත්‍ය යෙදිලා තියෙන කොටමයි ඵලයක් විද්‍යමානයි. විද්‍යමාන වෙනවා කියන්නේ අපට අරමුණු වෙනවා නේද? අපේ ඇහැට, කනට, නාසයට, දිවට ඕයින් මොනවායින් හරි අත්දකින්න පුළුවන්. අරමුණු වෙනවා. විද්‍යමාන වෙනවා. පෙන්නුම් කරන. ඒ ඵලයේ ස්වභාවයක් පෙන්නුම් කරන්නේ ඒ ඵලයට අවශ්‍ය හේතු ප්‍රත්‍ය යෙදෙන වෙලාවෙමයි. දැන් ඒක තේරුම් ගන්න එපා මං කිව්වේ දැන් අර හාල් වලින් වත්තු වෙනවනේ නේ. එතකොට අපි සාමාන්‍ය විදිහට කියනවා හාල් හේතු වෙලා වත් හැදේ. දැන් එතන හාල් තියෙනකොට වත් තියෙනවද?
නෑ.
වත් එක තියෙනකොට හාල් තියෙනවද?
නෑ.
එතනත් හේතු ඵල සම්බන්ධයක් තිබුණාට ඒක පටිච්ච සමුප්පන්න සම්බන්ධ නෙවෙයි. පටිච්ච සමුප්පාදයෙන් නෑ. එතනත් මොනවා හරි හේතු වෙලා තමයි මොනවා හරි හැදිලා තියෙන්නේ. ඕක නෙමෙයි මේ පටිච්ච සමුප්පාදය
කියන්නේ.
හේතුඵල වෙන් කරන්න බෑ. අන්න එහෙම සම්බන්ධයක් තියෙනවා. ඒකයි ඉමස්මින් සති ඉදං හෝති. ඒ දෙක වෙන් කරන්න වෙනම ආරම් කතා කරන්න බෑ අපිට. දැන් බත් ටික නම් වෙනම ආරම් මෙන්න බත් එකක් මේක මෙහෙමයි මෙහෙමයි මේ රහයි අරවයි මේවයි කතා කරන්න පුළුවන් නේද? හාල් ගැන කතා කරන්න ඕනේ නැහැ නේද ඒ වෙලාවට. හැදුනේ කොහොමද කියන්න කියන්න පුළුවන්. ඒ වුණාට දැන් බත ගැන බතට වෙනම පවතින්න පුළුවන්. හාල් නැතුව බතට පවතින්න පුළුවන්. දැන් පටිච්ච සමුප්පාදයේ තියෙන හැම බෑ. හේතු නැතුව ඵලයට පවතින්න බෑ. ඒ මොහොතේ මොකද එයින්ම විද්‍යමාන වෙන. දැන් දැල්ල නැතුව ආලෝකයට පවතින්න බෑනේ. අන්න පටිච්ච සම්පන්නකෝ. දැල්ලයි ආලෝකයයි ගත්තොත් එතන පච්චයා කියන සම්බන්ධතාවය තියෙනවා. ඉමස්මෙන් සති ඉදන් හොති. ඉමස්මෙන් අසති ඉදන් නහොති. දැල්ල නැත්තම් ආයේ ආලෝකේ නෑ. දැන් හාළු විබතුයි ගත්තොත් හාල් නැතුව බත් වලට තියෙන්න පුළුවන්. නේද? බත් නැතුව හාල් වලට පවතින්න පුළුවන්. ඒකේ අර පටිච්ච සමුප්පන්න බවක් නෑ. හරි? ඔව්. ඒකම තමයි තේරුම් ගන්න ඕන. කාල ભેදයකට අයිති වෙන්නේ නෑ. ඊයේ හාල් තිබුණා අද බත් තිබුණා. ඒකට කාලයකට දාලා නේ. අතීතේ හාල් දැන් බත්. එතකොට අපි කාලයට අහු වෙලා ඉවරයි. මේ පටිච්ච සමුප්පාදේ දකින්න කෙනාට කාලය යෙදෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අමාරුම තැන.
ඔව්
තේක ගත්තත් එහෙමයි. ඒක නියම පටිච්ච සමුප්පාදේ නෙවෙයි. දෙකම එකවර. ඒ කියන්නේ අතීත අනාගත කතාවක් නැහැ
මේ.
කාලය අපි මේ හිතෙන් මුලාව නිසා හදාගත්තු දෙයක්. ඒ මුලාවට එච්චර වැටිලා හින්දා අපිට ඒකෙන් එළියට ගිහින් හිතන්න බෑ. ඒ වුණාට මේ පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ කාලයෙන් මිදෙනවා. කාලයෙන් ස්වායත්ත වෙනවා කියලා කියන්නේ කාලය කියලා දෙයක් පියදෙන්නේ නැහැ පටිච්ච සමුප්පාදේ දකින්නකොට. අතීත අනාගත වර්තමාන කියලා දෙයක් පිහිටීමක් නැහැ.
හෙවණැල්ල
ගන්න පුළුවන්. දැන් එළිය වැටිලා තියෙන මොහොතේ Tamanට හරි ගහකට හරි හෙවණැල්ල තියෙනවා නේද? ඒ හේතු ප්‍රත්‍ය ටික යෙදෙනකොට හෙවණැල්ල තියෙනවා. හරි. එතකොට හේවණෙල්ල හැදෙන්න කෙනෙක් හරි දෙයක් හරි තියෙනවා. එලියක් වැටෙන්න ඕන. හේවණෙල්ල වැටෙන්න පොළවක් හරි මොකක් හරි පෘෂ්ඨයක් තියෙන්නත් ඕන. ඔය ප්‍රත්‍ය ටික යෙදෙනකොට හේවණෙල්ල තියෙනවා. හේතු තියෙනකොට තමයි හේවණෙල්ල තියෙන්නේ. දැන් හේතු නැතුව අපිට හේවණෙල්ල විතරක් බලන්න පුළුවන්ද? පේනවද? අන්න පටිච්ච සමුප්පාන් දෙට හොඳ උපමාවක් කියලා. නෑ එහෙම ඉච්චර ගැඹුරට හිතන්න එපා. දැන් මෙහෙම හිතන්න හෙවණැල්ලට වෙනම පවතින්න පුළුවන් ද ඉන්ඩිපෙන්ඩන්ට්ලි. බෑ. හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව ඵලය පවතින්න බෑ. දැන් බත් වලට එහෙම පුළුවන් නේද පවතින්න. හාල් නැතුව බත් වලට තියෙන්න පුළුවන්. ඒකට එතන අර කාලපරතරේට කාලයට අහු වෙලා හාලුයි බතුයි කියන පටිච්ච සමුප්පන්න කියනකොට මේ කාලයට අහු වෙන්නේ නැහැ. හරි? කාලයට අහු වුණා කියන්නේ අවිද්‍යාව යෙදුණා. ඇත්ත ඇටි හැටියට දැක්කා නෙවෙයි. හරි? ඇත්ත ඇටි හැටියට දැකීම එහෙම නැත්නම් මේකේ යථාභූත ස්වභාවය දැකීම කියනකොට අපට පටිච්ච සමුප්පාදේ පැහැදිලි වෙනවා. නේද? පටිච්ච සමුප්පාදේ කියන්නේ හේතු තියෙනකොට ඵලය තියෙනවා. නැත්තම් විද්‍යමාන වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. හරි? ඒකේ තව එකක් තමයි ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. දැන් හේතු ප්‍රත්‍ය ටික හටගත්තොත් ඵලයක් හටගන්නවා. ඒ දෙක අතරත් කාලපරතරයක් දාලා නෙමෙයි මේ කියන්නේ. දැන් හේවණැල්ල හැදෙන්න හේතු ප්‍රත්‍ය ටික දැන් නැහැ. දැන් මෙතන අවුව නැහැ නේද? හේවණැල්ල නැහැ. එකපාරට අපි ලයිට් එකක් දාන. දැන් මේ දැමීම ආලෝකේ එනවත් එක්කම හේවණැල්ල හටගත්තා. අර හේතු ටික ඉපදුනත් ඵලය ඉපදිනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ධර්මතාවය තේරෙනවා. මේ හේතු ප්‍රත්‍ය ඉපදුනොත් ඵලයක් ඉපදෙනවා. ඒකෙත් කාලපරතරේ දාන්න එපා. දැන් ලයිට් එක දාපු දානාවත් එක්කම හේවණැල්ල හටගෙන. ඵලය විද්‍යමාන වෙනවා නේද? දැන් මුලින් තිබුණේ නැහැ, හැවනල්ලක් නැහැ, ලයිට් එකක් නැහැ. ආලෝකේ. ආලෝකේ වැටෙනකොටම හැවනල්ල උපදිනවා. ඒ කියන්නේ මස්ස උපාදායි ධම් උපද්ද. මේ හේතු ප්‍රත්‍ය ටික උපදිනකොටම ඵලය ඉපදිලා. අන්න ඔබ තමයි මේ පත්‍ය ධර්මතාවය ඔබ දෙවිදිහකට තේරුම් ගන්න ඕන. මොකද්ද දෙවිදිහ? ඉමස්මින් සති ඉදං හෝති පළවෙනි එක. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍ය තියෙනකොට ඵලයද තියෙනවා. දෙවෙනි ක්‍රමය මොකද්ද? හේතු ප්‍රත්‍ය උපදිනකොට ඵලයක් ඉපදිනවා. ඉමස්ස උපාදා ඉදං උපද්ද. පැහැදිලිද? දැන් හාල් උපදිනකොටම බත් ඉපදිනවා. ඒකයි ඒ උපමාව ගැලපෙන්නේ නැහැ. හැබැයි දැන් හේවනල්ලට ගැලපෙනවා නේද? දැන් අනිත්‍ය බලන්න, ඕකේ නිරෝධා ගැත්ත බලන්න. දැන් ওই පත්‍යා ගැත්තනේ කිව්වේ. දැන් පටිච්ච සමුප්පාද දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මේ හටගන්න විද්‍යමාන වෙන පැත්ත. අනිත් එක තමයි නිරෝධ පැත්ත. හරි? පත්‍යා කියන එකයි නිරෝධා කියන එක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. ඒක පක්ෂයා කියන පැත්ත තමයි ওই දෙවි දිහෙකට දෙන්නේ. නිරෝධා කියන පැත්ත අපි ගත්තොත් කොහොමද එන්නේ? ඉමස්මින් අසති. ඉස්සෙල්ලා කිව්වේ සති කියලා, දැන් ඒකේ විරුද්ධාර්ථය අසති. සති කියන එකේ විරුද්ධාර්ථය අසති. ඒ කියන්නේ මේ දෙය නැත්තම් හේතුප්‍රත්‍ය යෙදිලා නැත්තම් ඉදං න හෝති. ඉස්සෙල්ලා කිව්වේ හෝති කියලා, දැන් කියනවා න හෝති. තියනවා කියන එකේ විරුද්ධාර්ථින හෝති න ආර්ථ කනෝයිද ඉමස්මින් අසති ඉදං න හෝති. මේ දෙ නැත්තම් මේ දෙ නැහැ. කියන්නේ ආලෝකේ නැත්තම් හෙවණැල්ල නැහැ. හරි? ඉමස්මින් අසති ඉදං න හෝති. ඊළඟට ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්චති. දැන් ඔන්න හෙවණැල්ල පේනවා හොඳට. ලයිට් එක ඔෆ් කළොත් හේවනල්ල නැති වෙනවා. ඉදන් නිරුච්චති. ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුච්චති. ඒකෙන් තේරුම් ගන්න නිරෝධ වෙන හැටි. දෙයාකාරයකට. මොකද්ද දෙයාකාරය? හේතුප්‍රත්‍ය නැත්තම් ඵලය නැහැ. හේතුප්‍රත්‍ය නැති වුණත් ඵලය නැති වෙනවා. කහදෙවිද ඔය පටිච්ච සමුප්පාදේ කියනකොට ඔන්න පච්චයා කියන එක දෙයාකාරයකට තේරුම් ගන්න ඕන. නිරෝධා කියන එක දෙයාකාරයකට තේරුම් ගන්න ඕන. පච්චයා කියන එකේ දෙයාකාරය මොකද්ද? මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා. හේතු ප්‍රත්‍යයේ දිලා නම් ඵලය විද්‍යමාන වෙනවා. ඒක අනිත් එක මොකද්ද? මේ දේ ඉපදුනොත් කියනකොට තේරුම් ගන්න කලින් පවතින්නේ නැහැ. පෙර නොතිබීමයි හටගන්නේ නේද? මේ දේ ඉපදුනොත් මේ දේත් ඉපදිනවා. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. එන පච්චයාපෙ. නිරෝධාපෙත්තේ ආකාර දෙක මොකද්ද? ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ දේ නැත්තම් මේ දේ නැහැ. හේතු ප්‍රත්‍යය යෙදිලා නැත්තම් විද්‍යමාන වෙන්නේ නැහැ ඵලයක්. හරි? ඒ අනිත් එක තමයි එන දැන් විද්‍යමාන වෙවි තියෙනවා. හේතු ප්‍රත්‍ය නිරුද්ධ වුණොත් ඒ මොහොතේම ඵලයක් නිරුද්ධයි. ආයේ කාලපරතරයකට දාන්න එපා. ඒ ක්ෂණේ එකපාරම නැති වෙනවා කියන අදහස ගන්න හේතුවයි ඵලයයි. ඒක තේරුම් කරන විදිහට හිතන්න. දුක්ඛ සමුදය කියලා තමන් හිතන්නේ මොකක්ද? මොකක්ද දුක්ඛ සමුදය කියන්නේ? දුක්ඛ සමුදය කියන්නේ මොකක්ද? නෑ නෑ මම අහන වචනෙට තේරුම කියන දුක්ඛ සමුදය කියලා කිව්වේ මොකක්ද? නෑ ඔය තව වචන ගොඩක් නෙමෙයි මම අහන්නේ. දුක්ඛ සමුදය කියලා අදහස් කළේ මොකක්ද? දුකට හේතු. නේද? මේ මොකක් හරි කියනකොට කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. ඈ? දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතු. දුක හටගන්න හේතු. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන ධර්ම ටික. හරි? හේතු ප්‍රත්‍ය දුක්ඛ සමුදය කියන එකට හේතු ප්‍රත්‍ය ටික දැන් ඵලය මොකද්ද දුක්ඛ සමුදය ඵලය මොකද්ද දුක්ඛ දුක්ඛ කියන්නේ ඵලය සමුදය කියන්නේ හේතු ප්‍රත්‍ය දුක්ඛ සමුදය කියන්නේ දුකට තියෙන හේතු ප්‍රත්‍ය ටික දුක පවතිනවා දුක හටගන්න හේතු ප්‍රත්‍ය ටික යෙදිනා දුක හටගන්න හේතු ප්‍රත්‍ය යෙදිලා නැත්නම් දුකක් නෑ දුක්ඛ නිරෝධය කියන්නේ ඕක පච්චයා කියන එකෙන් සමුදයයි දුකයි නිරෝධා කියන එකෙන් සමුදය යෙදෙන්නේ නැත්නම් දුක නිරෝධයි දුකක් ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. හරි ඒක දැන් දැන් දැල්ලක් හටගන්න හේතු ටික යෙදිලා තියෙනකොට දැල්ල තියෙනවා. දැල්ල හටගන්න හේතු ටික යෙදිලා නැති වෙලාවට දැල්ල නැහැ. එච්චරයි. දැල්ලක් ගැන කතා කරන්න බෑ. නිරෝධයි කියන්නේ ඒකයි. ආයේ ඒක ගැන කතා කරන්න බෑ. ඒක කොහෙද ගියේ? කොහෙද හැංගුනේ? එහෙම කතාවක් නැහැ. හටාරන්නේ නැහැ. නිරෝධයි කියන්නේ ඒකයි. එහෙම දෙයක් විද්‍යමාන නැහැ. හරි? ඒක කොහෙවත් ගියාද කොහෙන් ආවද මොකද වුනේ ඒ කතා නැහැ. හේතුඵල සම්බන්ධෙදි මෙයා කොහේ ඉඳන් ආවේ කොහෙද ගියේ කතා නැහැ. දැන් දැල්ල කොහේ ඉඳන් ආවේ කොහෙද ගියේ කියලා අහන්න පුළුවන්ද? නැහැ. ඒකට අවශ්‍ය හේතු ටික යෙදෙනකොට තියෙන විද්‍යමාන. හේතු ටික නැත්තම් නෑ විද්‍යමාන වෙන්නේ නැහැ එච්චර. ඒකට දුකට දුක කියන එක විද්‍යමාන වෙනවා නම් ඒකේ හේතු ප්‍රත්‍ය ටික අඳුර ගන්න ඕන සමුදේ. හේතු ප්‍රත්‍ය හරියට අඳුරගත්තා නම් දකින්න ඕන මේ හේතු ප්‍රත්‍ය යෙදිලා නැත්තම් දුක කියන එක පවතින්න බෑ. නිරෝධය. හරි? දැන් එතකොට තමන්ට බලන්න ඕන දුක විද්‍යමාන වෙනවද? දුක කියලා දෙයක් තියෙනවද? තියෙනවද? තියෙනවා. තියෙනවා නම් ඒකේ අඳුර ගන්න ඕන මොනවාද මේ මේ දුකට හේතු ප්‍රත්‍ය? හරියට හේතු ප්‍රත්‍ය අඳුරගත්තොත් වෙයි. අනේ හේතු ප්‍රත්‍ය නොමිදුනා නම් මේ දුක නැහැ. ඒකට කියන අපි නිරෝධය කියලා. දුක්ඛ නිරෝධය. හැබැයි ඔහොම හිතපු පළියටම දුකෙන් මිදিলাද?
නෑ.
අන්න එතකොට ඕන වෙනවා දුක්ඛ නිරෝධ කරන මාර්ගය මොකක්ද? දැන් මේ හේතු ටික හේතු ප්‍රත්‍ය නිරෝධ කරන මාර්ගය මොකක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියනවා. නะ ප්‍රතිපදාව. ඕකට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. හරි. දැන් දුක විද්‍යමාන වෙනවා නම් ඔයගොල්ලෝ අඳුර ගන්න ඕන ඒකේ හේතු ප්‍රත්‍ය ටික දුක්ඛ සමුදය අඳුර ගන්න. එතකොට දැන් අපිට හේතු කියලා එක එක වෙලාවට එක එකව වෙනවා නේ. මම කිව්වේ එක එක කෙනාගේ ප්‍රඥා මට්ටමේ යනු. ඈ අර කැකිල්ල රජිරුවන්ගේ නඩු තීන්දුව වගේ මට තරහ ගියේ මොකද අර අරයන්නේ අර මේ ඔකට හේතු කියලා එළිය ඇයට බන්න. ඒ මට දුක ආවේ මොකද එළිය ඇයට බණින්. ඒ අපි දෙන්නේ අර කැකිල්ල රජිරුවන්ගේ නඩු දී. නියම හොරන් අල්ලගෙන නැහැ. ඈ උඩින් පේන එක්කෙනාට වරද කටවන. ළඟින්ම පේන්න ඉන්න එක්කෙනා තමයි වැරදි කරන්නේ. ඈ මට තරහ ගියේ මොකද අන්න අර යන්නේ. ඔහොම නේද බණින්නේ ගෙවල් වල ඉන්න අය. මොන වැරද්ද කළත් අර ළඟ ඉන්න එක්කෙනා තමයි වැරදි කරන්නේ. Taman නේ. අපි පුරුදු වෙලා ඉන්නේ නියම හොරා අංගලා අර වටේ ඉන්න අයට දඬුවම් කරන්නේ. ඒ කියන්නේ නියම හේතු ප්‍රත්‍ය නැත්නම් සමුදය දැකලා නැහැ. සමුදය දකින්න නිකන් මෝඩකමෙන් බැලුවට සමුදය පේන්නේ නැහැ. නේද? ලොකු ප්‍රඥාවකින් බලන්න ඕන. මොනකින් බලද්දොත් තමයි අර කැකිල්ලේ රජුන්ගේ නඩු තීන්දුව වලින් මිදෙන්න පුළුවන්. හිතට නුවණින් අල්ල ගන්නවා. කවුද මෙතන ඇත්තටම මේකට හේතු ප්‍රත්‍ය උනේ කවුද කියලා හරියට අල්ලගත්තොත් ඒක බලන්න හරි කිහිපුත් තියෙනවා. හරියට හොරා අල්ලගත්තොත් ආයේ තවදුරටත් ඒ හොරකම් වෙන්න බෑ. ඈ වැරදි හොරා අල්ලගත්තොත් අපි දඬුවම් දෙයි. ඒ වගේ හොරකම නම් නැවතිලා නෑ, තවත් වෙනවා. ඈ ඒක දුකට නියම හේතු ප්‍රත්‍ය සමුදය හොයාගත්තු කෙනා තමයි දුක්ඛ නිරෝධය දකින්න. ඈ ඒක ලොකු නුවණකින් ප්‍රඥාවකින් කරන්න ඕන වැඩ. ඈ එතකොට ඒ ප්‍රඥාවෙන් දුකයි අඳුරගත්තොත් දුක මෙන්න මෙයා, දුක දුක්ඛ සමුදය මෙන්න මෙයා, දුක්ඛ නිරෝධය මෙයා කියලා අඳුරගත්තු කෙනාට තමයි මේ මාර්ගයේ උපදින්නේ. එහෙම අඳුනා ගැනීමට කියනවා මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලා. සම්මා දිට්ඨිය ඇති කරගන්න. චතුසත්‍ය සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්මා දිට්ඨිය ඇති කරගන්න. හරි. නිකං වචන ටික දැනගත්තට සම්මා දිට්ඨිය තියනවා වෙන්නේ නැහැ. දුකයි දුක්ඛ සමුදය තණ්හාව, නිරෝධය නිවන, මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඕක නොදන්න කෙනෙක් නැහැ නේ. බෞද්ධෙක් නම් ඔය වචන ටික දැනගන්නවා. ඒ දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව තණ්හාව.
වචන ටික දන්න අර්ථය.
දුක්ඛ නිරෝධය කියන්නේ නිවන. නිවනට තියෙන මාර්ගය මොකක්ද කියලා? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය වචන ටික කිව්වා කියලා සම්මා දිට්ඨිය ඇති කරගත්තා වෙන්නේ නැහැ. ඔය සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන්නේ ඔය ටික දකින්න එකම. චතුසත්‍ය සම්මා දිට්ඨිය නැත්නම් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨිය ආර්ය මාර්ගේ පටන් ගන්න එක. එතෙන්දී මේ කට්ටිය හරියට අඳුර ගන්නවා. මම කැකිල්ල රජුරෝ වගේ අඳුරගෙන බෑ. නියම වැරදි කාර්යය අඳුර ගන්නවා. දුක ඇති කළා නම් කවුද ඇති කළේ කියන එක ඇත්ත ඇති හැටියට, ඒකට කියනවා යථාභූත ස්වභාවය, ඇත්ත ඇති හැටියට අඳුර ගන්නවා. ඒ උපදින තැනම අල්ල ගන්න ඕන. මේ නිසයි මේක හටගත්තේ කියන එක. ඒකට තව වචනයක් කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. උපදින හැටි ඇත්ත ඇති හැටියටම දකින්නවා. යෝනිසෝ මනසිකාරය. ඒකට සම්මාදික් කියන තුව යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. හරි දැක්ම නැතු. නෑ නැත්තම් වැරදි කරු තමයි අල්ලගන්නේ. ගනුවා දෙන්නේ. වැරදි කාර්යයට නෙවෙයි. වටේ ඉන්න අයට. හ්ම්. තමන්ට තරහ ගියාට අනුන්ට බැනලා හරියන්නේ නැහැ. කාටද බනින්නේ?
තමන්.
තමයි තමයි. තමන්ගේ තියෙන අඩුපාඩු විතර තමයි තරහ ගියන්නේ. නේද? දැන් රහතන් වහන්සේටත් තරහ එනවද ඔය වැරදි ටික වුණා?
නැහැ.
නැහැ. ඇයි?
තමන් කියලා.
තරහ යන්න තියෙන හේතුව නැති කරලා නේද? අපිට තරහ යන්නේ මොකද? තරහ යන්න තියෙන හේතු තියෙනවා. ඒව නැති කරලා නැහැ. හේතු අඳුරගෙන නැහැ, හේතු ටික දැකලා නැහැ. ඉතින් වටේ ඉන්න අයට බැනලා හරියන්නේ නැහැ තරහ රජ. නේද? ඒකට තියෙන හේතු ටික හොයලා ඒ ටික අඳුරගෙන ඒ ටික අයින් කරන්න ඕන. ඒ හේතු නැති වෙන දවසට තරහ නැහැ. ඒක දුක ඇති වෙන්න හේතු නැති වෙන දවසට දුක හට ගන්න විදිහක් නැහැ. ඒ හරි සම්මා දිට්ඨිය ඇති වුණාම ඔබ තේරෙනවා. මේ හේතු තියෙන කන්නේ මේ දුක තියෙන. මේ හේතු නොහැදුන දුක හටගන්න විදිහක් නැහැ. තව කෙනෙකුට අපිට දුක් දෙන්න බෑ ඒකව. ඔක අඳුරගෙන නැත්නම් අනිත් අයට පුළුවන් අපිට දුක් දෙන්න. වටේ ඉන්න අයට පුළුවන් දුක් ඇති කරන්න. අපි හේතු ටික අඳුරගෙන නැත්නම්. අපෝ දුකටපත් වෙන හේතු ටික අපි දැකලා නැත්නම්. නේද? බාහිර අයට පුළුවන්, බාහිර දේවල් වලට පුළුවන් අපව දුකට පත් කරන. හරි. ඒ පත් කරන හේතු තමයි අර ජාති, ජරා, ව්‍යාධි, මරණ. ශෝක පරිදේය කියන්නේ දුක් ටික. ඒකට හේතු වෙන්නේ මොනවාද? ජාති ජරා ව්‍යාධි මරණ එක පැත්තකින්. එහෙම නැත්නම් අපි ඒහි සංපයෝග පියේහි විප්පයෝග. එහෙම නැත්නම් යම් පිච්ඡන් නලබති කැමැති දේ නොලැබීම. ওই ටික තමයි හේතු. නේද? දැන් ඔය හේතු හදාගෙන තියෙන්නේත් අපි. දැන් කැමති දේ නොලැබෙන්න හේතුව මොකක්ද? සල්ලි නැතිවම.
කැමති ඇතිවීම. හ්ම්.
කැමති දේ නොලැබීමේ දුකෙන් මිදෙන්නේ කොහොමද? කියන්න බලන්න. දැන් අනිත් අයට බණින්න පුළුවන් මං කැමති දේවල් දෙන්නේ මේගොල්ලෝ අරන් යනවා අයියෝ කියලා වැරද්ද දානවා පිටාවට. මේ මේ අර කැකිල්ලේ රජිරුවන්ගේ නඩු කියන්නේ. දැන් කැමති දේ නොලැබීමේ දුක කියලා දුක දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙනවා. මොකද කැමති දේ ලැබෙන්නේ නැහැ. දැන් කැමති දේ නොලැබීමේ දුකෙන් මිදෙන්න ඒක නිරෝධ වෙන්න නම් මොකද වෙන්න ඕන?
ඒ දේවල් කැමති නැති කරනවා. නෑ කැමති දේ.
ඒ දේවල් නැති කරනවද?
නෑ ඒ දේවල් කැමති නැහැ.
ඒ දේවල් නැති වුණා දුකයි. කැමැත්ත නැති වුණ දවසක
දුක නැහැ.
දුක නැහැ. කැමැත්ත තියෙනකන් ඒ කැමති දේවල් තියෙන්නේ. නේද? ඒකට කැමති දේ නොලැබීම දුකට වැටෙනවා. දැන් ඒ කැමැත්ත නැති වුණා නම් මේ දේවල් වල අර දුකට වැටෙයි නෑ. එනානේ කැමැත්ත. ඒ කියන්නේ දුකට හේතු වෙලා තියෙන තණ්හාව කියලා පේනවනේ. තණ්හාව නොවැදුනා නම් දුක හටගන්නේ. කාටවත් පුළුවන් ද අපිට දුක ඇති කරන්න? අපේ තණ්හාව නැත්නම් අපේ කැමැත්ත නැත්නම් කැමැති දේ නොලැබීමේ දුකට අපිව පත් කරන්න පුළුවන් ද වෙන කාටවත්? බාහිර අයට බෑ. මොකද කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ කවුද?
තමන්මයි.
ඒකට කැමති දේ නොලැබීමේ දුකට වැටෙන්නේ මේ කැමැත්ත තියෙන තාක්. අපි යම් දවසක කැමැත්ත අයින් කළා නම් ඉතුරු නැතුව නිරුද්ධ කළා නම් කැමැති දේ නොලැබීමේ දුකට වැටෙයිද? නෑ. ඔන්න දුක්ඛ නිරෝධය පේනවා නේ. දුක පේනවා කැමැති දේ නොලැබීම දුක. ඒකට සමුදය මොකද්ද? කැමැත්ත. කැමැති දේ හටගන්න හේතුව මොකද්ද? කැමැත්ත. කැමැත්ත ඇති උනේ කොහෙන්ද? තමන් තුලින් හදාගත්ත දෙයක්. තමන් තුලින් හදාගත්ත දෙයක් තමයි කැමැත්ත. එතකොට දුකටපත් වෙන්න හේතුව මේ කැමැත්ත තියෙන තාක්කල් තමයි වෙන අයට අපි කැමති වෙන දේවල් වලින් අපිව අයින් කරන්න පුළුවන්. නේද? පියේහි විප්පයෝගෝ දුක්ඛ වලටපත් කරන්න පුළුවන්. ඒකපත් කරන්න පුළුවන් අපි කැමති දේවල් තියෙනකන් විතරයි නේද? අපි කැමති දේවල් නැති වුණා නම් කාටවත් පුළුවන් ද අපිව ඒ දුකටපත් කරන්න? කිසිම කෙනෙකුට බෑ. නේද? මේ ලෝකේ කිසිම ධර්මතාවයකට බෑ අපිව කැමති දේ නොලැබීමේ දුකටපත් කරන්න. අපේ කැමැත්ත අයින් වෙලා නම් වෙන මාරයටවත් බෑ. මාරයට බය නොවී ඉන්න නම් කැමැත්ත අයින් වෙන්න. ජීවිතයට කැමති වෙන තාක්කල් කාටද බය?
මාරයට.
මාරයට බය නැති වෙන්නේ මොකක් කළොත්ද? මේ ජීවිතේට තියෙන ඇලිීම, කැමැත්ත, ආසාව නැති කරගත්තු දවසට මාරයටවත් බය නැහැ. ඒ මාරයට ගෙනියන්න දෙයක් නැහැ. අපි කැමති දේ තියෙනකන් තමයි අපි බය. වෙනා. නේද බයට හේතුව මොකක්ද?
කැමැත්ත.
ඉතින් ඔය එක එක වචන අහන්න එපා. මේ වචනේ තේරුම මොකක්ද කියලා මම දන්නේ නැහැ. මොකවා කියන එකේ තේරුම මම දන්නේ නැහැ. දැන් කැමැත්ත මොනවට හරි ඇති වුණා නම් ඒ දේ නැති වුණා දුකයි. මෙච්චරයි කියන්න පුළුවන්. ඒ තමන් කැමති වුණේ මොනවද කියලා තමන් තයිතිලයක්. වෙන කෙනෙක් කැමති වුණ දේවල් වලට නෙමෙයි තමන් කැමතිනේ නේ. මේ තමන් කැමති වුණේ මොනවද කියලා තමන් හොයාගන්න. ඒක තම තමන්ටයි. තම තමන්ගේ ලෝකෙටයි. ඒකට පංච උපාදානස්කන්ධය කියනවා නම් කැමති වුණේ වට ඒ නිසා දුකක් ඇති කරගන්න. වෙන නමක් තියනවා නම් ඒ නිසා දුකක් ඇති
කරගන්න.
නේද? ඔව්. වෙන භාෂාවකින් කතා කළා නම් එහෙම දෙමළෙන් කතා කළා නම් ඉතින් වෙන වචන ගොඩක් කියයි. ඒ වචන ටික නෙමෙයි වැදගත් වෙන්නේ. කැමති වෙන්නේ මොනවටද කියලා හිත ඇතුලෙන් බලන්න. කොහොම සියුම් විදිහට බලන්න. හරි? මොකද අපට හොඳටම පේනවා දුකටපත් වෙන්නේ කැමැත්ත. කැමැත්ත තමයි තණ්හාව. තණ්හාව වෙනකොට ඒවා කාටවත් ගන්න දෙන්නේ නැහැ නේ. තණ්හාව බලවත් වෙනකොට
බාධා
ගන්නවා. වෙන කාටවත් ගන්න දෙන්නේ නැහැ. ඉතින් මාරා එක්ක රණ්ඩු වෙනවා. නෑ නෑ මේක මගේ. ගෙනියන්න දෙන්න බෑ. මොකද්ද මේ අල්ලගන්නේ? මාරා යනකොට මොකද
අල්ලගන්නේ?
ශරීරය. නේ අර පණ අදිනවා කියන්නේ මාරයා එහෙන් යන්න කියලා නෑ නෑ මේක මගේ යන්න බෑ අනිත් පැත්තට අදිනවා මේ දාලා යන්න බෑ මේ දෙපැත්තට අදිනවා කඹා අදිනවා අර පණ ඇදේද ගොඩක් අල්ල ඉන්නේ ඉතින් බෑ යන්න බෑ රංගා තියෙනවා මං දාලා යන්නේ කොහොමද මේ මගේ දූ දරුව දරුමල්ලෝ එකතු කරගත්තු දේවල් අරවා මේවා ටික තාම මම කාටවත් දීලා නැහැ. යන්නේ කොහොමද? මාරය කියනවා "ඒ කතා නැහැ. දැන් යන්න." ඒක ඒ පැත්තට අදිනවා මේ පැත්තට. ඒ පැත්තට අදිනවා මේ පැත්තට. ඔබට කියනවා
පණාදී.
නිරාමිස සුවය කියන්නේ මොනවයි දුකෙන් නිදීම දුකට දැන් දුකට නියම හේතුව දැක්කනම් නියම හේතුව මොකද්ද දැන් කැමැත්ත තණ්හාව නේද අපි තණ්හාව අයින් කළොත් කාටවත් සුබඳ අපි දුකටපත්
කරන්නේ
නැහැ අන්න එනවා සුවේ තමන්ට කිසිම බයක් නැහැ නේද දැන් බය ඇති වෙන්නේ අපි අල්ලගෙන ඉන්න තාක්කල් තණ්හාවනේ දැන් gedara wathina deyak tiyenakan bayada ne baya koyat yannadda poru gan me allagena tiyenakan ne me tanhava tiyenakan baya tiyena hari paraman kiyē dan wathina manikak tiyena biya man kiyak tiyena geda කොහෙවත් යන්න පුළුවන්. බෑ. නිදා ගන්නවත් යන්න බෑ. කන්නවත් යන්න බෑ. මේක හුරු ගත්තොත්. ඉතින් නොඉඳිනා දුක් විඳිනවා. මොකද්ද දුකට හේතුව? අදියමන් කියේ. නැත්තම් මැනික. ඈ? යාළුවෙක් ආවත් බොරුවක් කියලා රවටලා අරිනවා මේක පෙන්නන්නේ. අර ගිහින් කියලා ඕක හොරගම් කරන්න බැලුවොත් නෑ. ඈ? වෙනද ඇරලා තියෙන දොරවල් වහලා මගින්ම ගේට්ටුව ළඟින්ම හරෝලා යනවා ඈ දැන් ඔය මැනික විකුණන්න යනවා මොන කඩේකට ගිහිල්ලා අහන ඉතින් මුදලාලි කියනවා මේ මේක නම් ඉතින් වීදුරු ගලක් මේ මැනිකන් නෙවෙයි ඈ මොකද කියන්නේ මේ මාව රවට්ටන්න බොරු කියලා ගන්න හදන්නේ. ඔව්වට මම නහු වෙන්නේ නැහැ කියලා. යනවා තව එක්කෙනෙක්ට. තව කඩේකට. එයත් කියනවා මේක මේ වීදුරු ගලන්නේ මේ රැවටිලා නෙදී. තව තැනකට යනවා. දැන් දෙන්නම විශ්වාස නැහැ දෙන්නම මාව රවට්ටලා මේ බොරුවට ගන්න හදන්නේ නේ. දැන් ඔන්න යාළුවෙක් ඉන්නවා කියනවා මේ හොඳ විශ්වාස කෙනෙක්. ඔක ටෙස්ට් කරන්න විදිහක් තියෙනවා. වීදුරු ගලද්ද මැනිකක්ද කියලා. මෙන්න මේ විදිහට. කියලා එයා පෙන්නලා තමන්ටම පෙන්නවා මේක වීදුරු ගලක් කියලා. දැන් මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂය නේද? ඔන්න දැන් ඕකත් තරම් gedara වෙනවා. දැන් දන්නවා මේක කිසිම වටිනකමක් නැහැ. දැන් නොකානෝ බී ආරක්ෂා කරයිද? යාළුවෝ ටික මගෙන් හරවලා යවයිද? නෑ. අර මෙහෙ ඇවිල්ලත් gedara ගැන හිත හිතා ඉඳී දැන් හොරු ගණන් හිතන්නේ නෑ. නෑ. දැන් බයෙන් මිදුණා නේද? සැකෙන් මිදුණා නේද? දැන් බය සැක ඇති උනේ මොකද?
තණ්හාව.
තණ්හාව ඇති උනේ ඒක වටිනවා කියලා හිත කියපු හිත. නේද? වටිනකම වැඩි කරපු තරමට තණ්හාව වැඩි. හරි? වටිනකම දුන්නේ කවුද?
තමම.
ඒ වටිනකම දීලා තියෙනකම් තමන් බයෙන් සැකෙන් ඉන්න. තරහ ගන්නෙත් ඒ හින්දා. නේද? දැන් වටිනකමක් නැහැ කියලා දැනගත්තු දවසට මොකද වෙන්නේ? දැන් කැමැත්ත අතහැරිලා ඉවරයි. අය අමුතුවෙන් අතහරින්න කියලා බලෙන් අතහරින්න කියලා දෙයක් නැහැ. නේද? වීදුරු ගලක් කියලා දැනගත්තු ගමන් දැන් මේක කිසිම වටිනකමක් නැහැ කියලා දැනගත්තු ගමන් අවබෝධය ගත්තු ගමන් මොකද වෙන්නේ? අත්හැරලා ඉවරයි. දැන් තව දුරටත් අර දුක පවතිනවද? කලින් විඳපු දුක තියෙනවද තව? නෑ. පොල් ගන්නව තනේ මේක අරන් යන්න කියලා දෙයි. මටත් මේක ලොකු කරදරයක්. හේ.
කැමැත්තට හේතුව
දැක්කා. දුකට හේතුවක් දැක්කා. අවිද්‍යාව හින්දා වටිනවා කියලා හිතාගත්තා. නේද? අවිද්‍යාව හින්දා මුලා වුණා. ගැත්ත ඇති හැටි දන්නේ නැති හින්දා මොකද වුනේ? මුලා වුණා. මුලාව හින්දා මේක හරිය වටිනවා කියලා හිතුවා. වටිනවා කියලා හිතපු හින්දා කැමැත්ත ඇති වුණා, කැමැත්ත තණ්හාව වුණා, තණ්හාව උපාදානය කරගත්තා. දැඩිව අරගත්තා. දැඩිව ගත්තහම ඒක ආරක්ෂා කරන්න යනවා. ආරක්ෂා කරන්න යනකොට සැක, බය, තරහ ඔය තියෙන සීරම ටික ඇති වෙනවා. නේද? ඉන්දයන්ෙත් නේ. සැක බය තියෙනකොට නින්දයන් නැහැ නේද? නින්ද නැවෙන්න හේතුව මොකද්ද? සැකයි බයයි. මේකට ඕන නමක් දෙන්න. සැකයි බයයි තියෙනකොට මේ නින්දයන් නැහැ. දැන් සැක බය ඇති වෙන්නේ ඇයි? අන්න බලන්න. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා මුලා වෙලා මේක තමයි වටිනම දේ කියලා හිතාගෙන ඒක අල්ලගෙන. හරි? දැන් ඔන්න අපි ඇත්ත ඇති හැටිට දැක්කා කියන්නේ ඔන්න මේක වීදුරු ගලක් කියලා දැක්කා, අවබෝධ කළා. එතකොට දැන් අවිද්‍යාව තියෙනවද? නැහැ. දැන් මුලා වෙනවද? නැහැ. දැන් කැමැත්ත, තණ්හාව උපාදාන වෙලාද? නැහැ. දැන් හොඳට නිදාගන්න බැයිද? තරහ යනවද? බය ඇති වෙනවද? ඒකෙන්ද? නෑ. දැන් පේනවද මේ අත්හැරීම තුල ලොකු සුවයක් තියෙනවා කියලා? මං කියන්නේ අත්හැරීම තුලම ඇත්ත දැන ගැනීම තුලම පෙර නොවින්ද සුවයක්. දැන් මණික තියෙනකොට සැපයි කියලා හිතාගෙන හිටියනේ. ආ මට මණිකක් තියෙන බොහොම වටිනා කියලා ලෞකික පැත්තෙන් අරගොල්ලන්ට නෑ මට තියෙන. ඒක තමයි ලෞකික සැකක. දැන් මේක මණිකක් නෙවෙයි කියලා දැකලා හිතෙන් අතෑරපු මොහොතේ ඉඳන් Tamanta දැනෙනව නේද සුවය? නිරාමිස සුවය කියන්නේ ඒක. දැන් කලින් සැක බය ඇති කරගෙන අනේ ඒ දුක් කරදර පීඩා දැන් නැහැ. මට මේ නොකනවී ආරක්ෂා කරන්න දෙයක් දැන් නැහැ. එතනම
දෙන පටිච්ච සමුප්පාදේ
හිතට හරි නිදහසක් එනවා නේද? අත්හැරීම. අත්හැරීම. අන්න ඒ සුවය නිරාමසයි.
පටිච්ච සමුප්පාදේ.
අත්හැරීම තුල එන සුවය.
පටිච්ච සමුප්පාදේ කියන්නේ අතරක් නැතිව ඇති වෙන කරනනේ ඔතන හිතේ ඇති වෙන සිතුවිලි.
හරි දැන් පටිච්ච සමුප්පාදේ අපි දකින්න ඕන හටගන්න ස්වභාවයයි නිරුද්ධ වෙන ස්වභාවයයි. දැන් ඕක අපට පේන්නේ නැහැ. සාමාන්‍ය කෙනාට පටිච්ච සමුප්පාදේ පේන්නේ නැහැ. දැන් මේක හටගන්න හේතුව පේන්නේ නැහැ. හේතු නැත්තම් නිරෝධයි කියලා පේන්නේ නැහැ. දැන් බලන්න අර දුක කියන්නේ තණ්හාවෙන් උපාදාන කරලා තියෙනකන් විතරයි නේද? ඒක අතහැරියා නම් ওই දුක නෑ කියන එක පේනවද? මැනික තියනවා මේක වටිනවා කියලා හිතන් ඉන්න තාක්ක. කවුරු හරි ඇවිල්ලා ඔබ කියා දෙන්න ගියොත් මේ ඉරිසියාවට කියන කතාව මේක ගන්න. එහෙම නේද හිතන්? ඔන්න ඕක තමයි දැන් ධර්මයක් කියා දෙනකොට වෙන්නේ. ඒක එකපතකින් අරක අල්ලගෙන බදාගෙන නොකා නොබී ඉන්නවට වඩා හොඳයි නේද? එයාට නිින්ද යනවනේ. ඒත් ඕක නැති වුණොත් නැති වුණද? ඒ වුණත් 10යි වලත් ගන්න. තිබුණත් එකයි නැතත් එකයි. තිබුණත් හොඳයි නැත්තම් නැහැ. එහෙම දුක් වෙන්නේ නැත්තම් ඒක හොඳයි. අපිට තියෙන්නේ ඒක නෙමෙයි. අල්ලගෙන මේක නැති වුණොත් එහෙම ජීවිතේ නැති වුණා වගේ තමයි. ආයේ ඉඳලා මොකටද මේක නැති? නේද? ඈ? ඔව්. ඒක ඕක තමයි අර උපායාස කියන්නේ. දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඔන්න දුක් දෝමනස් අර හඬන වැළපෙන ගති දරා ගන්න බැරි ගති උපදිනවා. හරි? ඒ වට හේතුව තමයි මේ බුදුහාමුදුරුවෝ ලස්සනට පෙන්වලා දෙන්නේ.